Sarat Tamil Nadu. Garu. You have 18 minutes.
No, I have been given 25. Mr. Kiriyala will confirm to you. Garu, Sabhapati
no. Dumani. Tight time, sir.
I'll try my best. Garu Sabhapati Dumani, ada IY Vivadi, Devini, Kiyavima, Tapera, Antima Davase, Kerena, Vivadi. සාමාන්‍යයෙන් අන්තිම දවසේ මේ සභාව පිරි ඉතිරි සිටිනවා අද එහෙම තත්වයක් නැහැ සමහර විට අපේ හිටපු ගරු ජනාධිපතිතුමාගේ උපන්දිනය නිසා එතුමාට සුබපතන්ට ගියා වෙන්න ඇති මේ අවස්ථාවේදී අපිත් මේ අවස්ථාව යොදා ගන්නවා එතුමාට එතුමාගේ උපන්දිනයේ සුබපතන් අත වශයෙන් ගරු ජනාධිපතිතුමනි ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මේ දෙවෙනි කියවීමේ විවාදයේදී එක එක අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවට වඩා මේ අයවැය යෝජනා කවර විදිහේ කියවීමකට ලක් කළ යුතුද කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. මම බොහොම සන්තෝෂයි අපේ හිතවත් අනුර දිසානායක මැතිතුමත් සභාවේ සිටීම ගැන මොකද එතුමා ඉතාම වගකීමෙන් සහ මධ්‍යස්ථව ඉදිරිපත් කරපු ඒ අදහස් ගැන අපේ අදහසුත් එක් කරන්න අවස්ථාව සැලසෙන නිසා. එතුමා කිව්වා වගේම අපිත් පිළිගන්නවා මේ රටේ අරුණු දෙයක් තියෙනවා. ඒ අර්බුදය අඩුම වශයෙන් තුන් ආකාරයි. එකක් තමයි මේ රටේ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ ඒවාට පිළියම්. දෙවැනි එක තමයි මේ ආර්ථික ප්‍රශ්න ජන සමාජයේ විෂමතා සහ එහි බලපෑම් සහ ඒවාට පිළියම්. තුන්වෙනි එක තමයි සංවර්ධන අභියෝගය තුළ ඇතිවන විෂමතා සහ ඒවාට පිළියම්. මගේ හිතේ ඒ මාතෘකා තුන අනුව තමයි අද මම තරමක් ශාස්ත්‍රීය මට්ටමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර විට ඒ සාකච්ඡාව තුළින් අපට එළඹුමක් ලැබෙනවා ඇත්ත වශයෙන් මේ අපේ ආර්ථික ප්‍රතිපත්ති අපේ සංවර්ධන ව්‍යාපෘති මොන ඉසව්වට ගියත් රට ඇතුළත එය ක්‍රියාත්මක වෙනකොට ඇතිවෙන පරස්පර තත්ත්ව සහ අවදානම් තත්ත්ව ගැන අපට විග්‍රහ කරන්න පුළුවන්. මම ඒ විග්‍රහ කරන ගමන් මට කල්පනා වුණා විශේෂයෙන් අපි ඒකාබද්ධ විපක්ෂය ඉන්න වෙලාවේ කියන්න පුළුවන් අපි ඔක්කොම ඒ කාලේ රජයේ හිටියේ සංවර්ධන වර්ධන වේගයක් තිබුණා. නමුත් ඒ තුල මම පස්සේ තේරුම් කරලා දෙන්නම් යම් යම් අභ්‍යන්තර ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. ඒ තුලින් ඒ සාමාන්‍යයෙන් ජනප්‍රියයි නැත්නම් මහජනයාට පිළිගන්න පුළුවන් රජයක් කියලා ඡන්දයකට ගියාට අවසානයේ ඇතිවෙන ප්‍රතිඵල එච්චර හොඳ ඒවා නෙමෙයි. එහෙනම් මේ තුන ගැන අපි ටිකක් කල්පනා කරලා බලමු. පළවෙනි එක මොකද්ද අපේ ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රශ්නේ? ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රශ්නේ තමයි මේ රටේ අපි ලබා ගන්න ආදායම වියදමෙන් භාගයක් පමණයි සම්පූර්ණ වෙන්නේ. සමහර රට සුළු වශයෙන් ටිකක් වැඩි වෙනවා අඩු වෙනවා. නමුත් අවස්ථා දෙකකදී විතරයි මේ රටේ ආදායම වියදම අභිබවා ගිහිල්ලා තියෙන්නේ. එකක් තමයි දෙවැනි ලෝක යුද්ධ කාලේ ස්ටර්ලින් බැලන්සර්ස් කියලා තිබුණා. රම්පවුන් අපේ උදල් තිබුණා විදේශ රටවල. ඒ කාලේ අපේ ආදායම වැඩි. දෙවැනි එක තමයි කොරියානු යුද්ධය. ඒ කාලේ රබර් වලට හොඳ මිලක් ලැබිලා අපේ ආදායම වැඩි වුණා. ඒ අවස්ථාවේදී රජවල් වලට පුළුවන් වුණා සමාජ ප්‍රගමන කටයුතු කරන්න. එක කාලෙක නිදහස් අධ්‍යාපනය තව කාලික පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නේවාසික විශ්වවිද්‍යාල මේවා සඳහා රජයට මුදල් වැය කරන්න පුළුවන් වුණා ඒ අතිරික්තය තිබුණ නිසා. නමුත් අනිත් සෑම කාලයකම ඒ අරමුදේ අපිට මූණ පාන්න සිද්ධ වෙනවා. දැන් බලන්න මේ අවුරුද්දේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් අපි බලාපොරොත්තු වෙන සම්පූර්ණ අය 2017 බිලියන 298යි. බිලියන 298යි. නමුත් අපේ සම්පූර්ණ වියදම 2723යි. එතකොට අපේ මේ වියදම තුල අපි දන්නවා වර්තන වියදම් තියෙනවා, ප්‍රාග්ධන වියදම් තියෙනවා. දැන් අපි බලමු වර්තන වියදම් 2024යි. අපේ සම්පූර්ණ ආදායම 2098යි. මේ පළවෙනි වතාවට තමයි අඩු ගානේ අපේ ආදායම වර්තන වියදමට ඩිංගක් හරි වැඩි තිබිලා තියෙන්නේ. ඉස්සර දැන් බලන්න 2000 අපි ගම්මුකෝ 2014 2014 ගත්තොත් ඒ අවුරුද්දේ වර්තන වියදම් බිලියන 1382යි. මුළු ආදායම 1000 මුළු ආදායම ඒ අවුරුද්දේ 1180යි. එතකොට ඇත්ත වශයෙන් අපිට පේනවා ඉස්සර රටේ මුළු ආදායමම වර්තන වියදම් පියවන්නවත් මදි. මේ අවුරුද්ද යාන්තම් ඩිංගක් ඉහළට බිලියන කීපයක් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ ව්‍යුහාත්මක තත්ත්වය වෙනස් වෙලා නැහැ. එතකොට අපි අහන්න ඕනේ ඇයි මේ ප්‍රශ්නය ඇති වුණේ? අපි දකිනවා හේතු පහක්. එක හේතුවක් තමයි මේ රටේ ඒක අර්ථ ශාස්ත්‍රඥයෝ කියන දෙයක්. ඒ කියන්නේ ඩොමෙස්ටික් සේවිංස්, අපේ ඉතිරි කිරීම් යම් කිසි හේතුවක් නිසා, විවිධ හේතුන් නිසා සමාජය වෙන්න පුළුවන් ඉතිරි කිරීම් අනිත් රටවල් එක සංසන්දනය කර බලපුවාම අඩුයි. මම දැන් කියවන්නේ විජේවර්ධන, අපේ W විජේවර්ධන ඉතාම උසස් අර්ථශාස්ත්‍රඥයෙක්, එතුමාගේ අදහස් මං කියවන්නම්. ශ්‍රී ලංකාස් ඩොමෙස්ටික් සේවිංස් historically have been very low. For instance, on average, Sri Lankans save only about rupees 17 out of the rupees 100 they earn. Thus, to maintain a high investment of about 25% of GDP, it has to borrow money from people outside the country. Thota Lankawe e avama ayojane karanna eka hetuwak tamai ape දේශීය ඉතිරි කිරීම් අඩුයි. දෙවෙනි හේතුව අපේ අර අනුර මන්ත්‍රීතුමාත් ඒක පැහැදිලි කරා, අපේ අපනයන, අපේ ආනයන දිහා බලපුවාම විශාල වශයෙන් අපනයන බිල වැඩි. බැලන්ස් ඔෆ් පේමන්ට් ට්‍රේඩ් ටර්ම්ස් විවිධ නම් පාවිච්චි කරනවා. නමුත් අපි මේ රටට බඩු ගේන්න වියදම් කරන ප්‍රමාණයට අපිට අපේ බඩු විකුණලා හම්බ කරන්න බෑ. ඉතින් එතනත් එතන හිදැස්සක් ඇති වෙනවා. තුන්වෙනි කාරණාව අපිට පේනවා. තුන්වෙනි කාරණාව the government's revenues have been at a low level. ඒ කියන්නේ අපේ දේශීය ආදායම් බදු සහ වෙනත් බදු ක්‍රම එක්කාසු කිරීම අපේ කලාපය සහ ලෝකයේ දිහා බලපුවාම ඉතාම සංසන්දනාත්මක අඩු මට්ටමකට තියෙනවා. එතකොට මේ තුනට අපි පිළියම් යොදන්න ඕනේ. ඊට අමතරව තව දෙකක් තියෙනවා මේ අර්ථශාස්ත්‍රඥින්ද පේන්නේ නැති, අපි පිළිගන්න ඕනේ. විශේෂයෙන් යුද්ධේ කාලේ. යුද්ධේ කාලේ අපට සිද්ධ වෙනවා රටකට ණය වැඩි කරගන්න. මොකද යුද්ධ කරන්න උපකරණ ගන්න, ආහස යාත්‍රා ගන්න, තුවක්කු ගන්න, සල්ලි වේදා කරන්න. අවාසනාවකට වාගේ ලංකාවට අවුරුදු 30ක් පමණ කාලයක් තිස්සේ මේ වගේ තවත් අතිරේක වියදමක් දරන්න සිද්ධ වුණා. අන්න එතන තමයි මම කියන්නේ මේ අපේ මේ නාස්තිකාරී ගැටුම් තුලින් මේ රට නැවත වරක් අවාසනාවන්ත තත්ත්වයකට ඇද දැම්මොත් ඒ අපේ ආර්ථිකයටත් විශාල වශයෙන් බලපාන. යුද්ධයට පස්සේ එවිතක් නෙමෙයි යුද්ධ කාලෙත් මීට වඩා අපේ රටේ සමගියක් තිබුණා නම් අපේ රටේ සංහිඳියාවක් තිබුණා නම් මං හිතනවා මේ රටේ විශාල මුදලක් ඉතුරු කරගෙන ආයෝජනය කරන්න තිබුණා. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ දේශපාලන පක්ෂ අතර සම්මුතියක් නැහැ. ජාතීන් අතර සම්මුතියක් තිබුණේ නැහැ. ආගම් අතර ගැටුම් තිබුණා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට විශාල වන්දියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ ගැටුම්කාරී තත්ත්වය නිසා. ඒ නිසා තමයි අපේ ගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතාම පැහැදිලිව කියන්නේ මේ සංහිඳියාව ජාතීන් අතර ආගම් අතර දේශපාලන පක්ෂ අතර ඒ අවබෝධය සංහිඳියාව අත්‍යවශ්‍යයි. මොකද ඒක දේශපාලන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි අනිවාර්යෙන් ඒක ආර්ථික ප්‍රශ්නයක් බවටත් පත් වෙනවා. පස්වෙනි කාරණාව මම කියවන්න කැමති විශේෂයෙන් ආසියාව ගැන කියනකොට ඒගොල්ලෝ කියනවා අපේ ආදායම් වලින් විශාල ප්‍රමාණයක් දූෂණය නිසා නැති වෙනවායි කියලා. ඒක අනුර මැතිතුමත් කතා කරලා කිව්වා. මම කියවන්න කැමති තමුන්නාන්සලාට මේ කියන්නේ ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි කියන ඒ ආයතනේ ඩිවලපින් කන්ට්‍රීස් ඇන් ඉමර්ජින් ඉකොනමීස් ලොස්ට් ඉන් ඉලිසිට් ෆයිනෑන්ෂල් ෆ්ලෝස් US ඩොලර්ස් 7.8 trillion from 2004 to 2013, with illicit outflows increasing at an average rate of 6.5 per year, nearly twice as fast as global GDP. එතකොට මේ කරුණු පහම මේක ඇවිල්ලා ගෝලීය වශයෙන්. එතකොට මේ කරුණු පහ තුල තමයි අපි මේ අර්බුදයට ඉර වෙලයි. දැන් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඊටත් වඩා අර්බුදකාරී ප්‍රශ්නයක්. මොකද දැන් රජයන් පහුගිය රජයත් මේ රජයත් අපි නිල වශයෙන් කියන ණය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් අපි ඇත්ත වශයෙන් ණය වෙලා ගරු මන්ත්‍රීතුමා. දැන් මම කියවන්නම් මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ ණය ගැන කතා කරනකොට බොහෝ විට සභාවකට ඉදිරිපත් කරන ණය ප්‍රමාණයට වඩා ණය බරක් අපි ඇත්ත වශයෙන් දරනවා. දැන් මේ බලන්න විජේවාදන මහත්මයා කියනවා Thus the total public sector debt at the end of 2014 amounted to US dollars 77.6 billion or 97% of GDP. නමුත් ඒ කාලේ ප්‍රසිද්ධ කරලා තිබුණේ අපේ ණය 2014 US dollars billion 57යි කියලා. නමුත් ඇත්ත වශයෙන් මේ සියලුම ණය එකහු කරුවොත් අපි ඒ වෙලාවේ ණය වෙලා හිටියා US dollars billion 77.6ක්. ඉත හේතුව එතුමා කියනවා මේවා අපි හැන්සාඩ් එකේ දාන්න ඕනේ. මොකද අන්තිම රටත් මේක අහගෙන ඉන්නවා. මේක ගැන දැනගන්න. හා බිලියන 20.
Honorable Minister, you have 5 minutes more.
No, I'm just starting. දැන් එතකොට දැන් මම මේවා ටිකක් කෙටි කරලා කියන්නම්. ඒ ණය ප්‍රශ්නේ තුල මේ සංවර්ධන කටයුතු වල මොකද අර්බුදය? ඒක අනුර මැතිතුමත් කිව්වා. මොකද සංවර්ධනය කියලා කිව්වට මේ රටේ සමාජ ස්තර දිහා බලපුවහම සමහර කොටස් වල ජීවන මට්ටම ඇත්ත වශයෙන් ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි නිර්ණායකයන් තියනවා ඩොලර් 1යි නැත්නම් ඩොලර් 2යි දුප්පත්කම දවසක ඒ නිර්ණායකයේ අනුව අහවල් ප්‍රමාණයක් දුප්පත්කමෙන් එළියට ආවයි කියලා අපි නොඑක් පිට කියනවා. දැන් අපි කියනවා නිදසුනක් වශයෙන් ලංකාවේ incidence of poverty in this country declined steadily from 26.1% in 1990 to 6.7% in 2012. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ However, the gap between the poverty lines is still high, indicating that considerably high proportion of the population is above the extreme, is just simply little above the extreme poverty line, and therefore could slip back to extreme poverty. එතකොට දැන් වෙලා තියෙන්නේ අපි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරාට මේ ඇත්ත වශයෙන් මේ සංවර්ධනයක් වුණා කියලා විශාල ජනකොටසකට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මෙන්න මෙහෙමයි කියන්නේ the income inequality. ඒගොල්ලන්ගේ ආදායම් අතර තියෙන ඒ පරතරය the income inequality in Sri Lanka is high and has remained more or less unchanged for more than 3 decades. ඒ ආදායම් ලාභීන් අතර තියෙන පරතරය අවුරුදු 30කට සැලකිය යුතු වෙනසක් වෙලා නැහැ. While the share of household incomes of the poorest decile has remained less than 2%, the corresponding share of the richest decile has remained at 98%. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100ට දෙකක් ධනයෙන් 100ට දෙකක් අවුරුදු 30කට මේ දුප්පත් කොටස් වලට ලැබුණ අතර පොහොසත් අයට මේ මුළු කාල පරිච්ඡේදය තුළම 138ක් භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට අපි සංවර්ධනය කියලා කිව්වට මේ සංඛ්‍යාලේඛන අනුව ඇත්ත වශයෙන් මේ රටේ වැඩි ජනතාවට ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපි අහලා ලබුණාස්ලා දාන්න මෙන්න මේක තමයි ඊටාම වැදගත් ද people in the richest 10% of the households who hold the major share of household income. This pattern has remained unchanged throughout the period from 1990 to 2012. The Gini coefficient for household income, which is one of the key measures of inequality, increased from 1990 to 2006 and remained unchanged at around 0.48 thereafter. Meka visala විශාල සොයා ගැනීමක් විශාල චෝදනාවක් ඒ රජයට. මොකද පාරවල් හැදුවට මේ ඔක්කොම සංවර්ධන යෝජනා කරාට ඒ ස්තරවල ආදායම් විෂමතාවය කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ. අන්න ඒක තමයි තමුන්නාසලා ඉගෙන ගන්න ඕනේ. ආ මේ රිපෝට් එක ඉන්නවා ඔබතුමාට කියන්න මම වෙලාව ගන්න නැතුව. Reduce inequality within and among countries. Can Sri Lanka eradicate poverty and reduce income? Talking Economics කියන IPS එකේ වාර්තාව. බුදුමාට මන් දෙන්න පිටපතක්. දැන් එතකොට මොකක්ද දැන් මෙන්න මේක තමයි ඊගාව දෙය. දැන් මේ රජයේ උපාය මාර්ගයේ තියෙන අන්න එතෙන්ද තමයි අපි ඇටැක් කරන්න හදන්නේ. මේ අයවැයේ අදහස ඒ කණ්ඩායමට ඉදිරියට එන්න පුළුවන් කොහොමද? කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මම බොහොම සන්තෝෂයි අපේ රතන හිමියන් ඉන්න එක ගැන. පළවෙනි දේ තමයි අපේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය කරන්න ඕනේ. අද මේ දුප්පත්ම කොටස් ආදායම අඩුම කොටස් ඉන්නේ ගම්බද කෘෂිකර්ම අංශවල. ඉතින් ඊට හදිසියෙ ඉක්මනින් ඒ අංශේ වැඩි කරන්න ඕනේ. ඒක යෝජනා මේක ගෙනත් දීලා තියෙනවා. දෙවෙනි එක තමයි අධ්‍යාපනය. No, I'm giving the theoretical part of it. I'll go to the others when we come discuss agriculture. No, I have. Menna, Krishikarmeta Magyana. I don't want to take time, it's all in the report. Krishikarmeta Dilatene, I want to come to the last one. Last one, which is most important. Me Vishamatave Venaskaran Bulang Ekama Vidya. Tamai, a Samaja Staravalata, Navina Adhyapanegine. කෙටි කාලින එකම ක්‍රමය තමයි තාක්ෂණය සහ නව අධ්‍යාපනය ගෙන යෑම. මෙතෙක් කල් අපේ තියෙන අධ්‍යාපන ක්‍රමය සමහර හොඳයි කියනවා නරකයි කියනවා රාජ්‍යයි කියනවා පුද්ගලික ඒ විශේෂණ තියෙන්න පුළුවන්. නමුත් හදිසියෙන් අපි මේ රටේ ජනතාවට අධ්‍යාපනය දීලා ඒ වගේම රැකියා සපයන්න ඕනේ. මේ රජයට රැකියා දසලක්ෂයක් ලබා දීම තමයි ප්‍රධාන අභියෝගය. මේ අවුරුදු 3 තුල අනි සෑම දේම ඒකට අපි මුල් කරගන්න. මේවා පීපීද පීද පීපීද මේවා ඔක්කොම් බලන්නෙත් නෑ. මේවා පුද්ගලි කාන්සිද රාජාන්සිද බලන්නෙත් නෑ. මේවා විකුණ නොද තියාගන්නවාද කියලා බලන්නෙත් නෑ. මේවා ඔක්කොම එක්කව් කරලා අපි රැකියා ලක්ෂ දහදාක් මේ රටේ දුප්පත් අයට ලබා දෙන්න. ලක්ෂ දහයක් ලබා දෙන්න ඕන. ඒ ලක්ෂ දහය ලබා දුන්නොත් මේ ආණ්ඩුව ගොඩ.
Honorable Minister.
ඔව් ඒක තමයි අපේ ඒක තමයි මේ සැලස්ම.
Honorable Minister.
ඒක තමයි මේ මේ අයවැය අදහස. මේ ලක්ෂ දහය අපි ක්‍රියාත්මක කරොත් අනිවාර්යෙන් අවසන් අනිවාර්යෙන් කියන්න තියෙන්නේ. මේ අපේ අපේ උපාය මාර්ග කියන තමුන්නාසලා කැමති නම් පිළිගන්න නේද? අපේ උපාය මාර්ග තමයි මේ.
Honorable Minister. Please wind up.
දස ලක්ෂයක් ලබා දීම ඒ මත තමයි මේ රටේ අනාගතය පවතින. බොහොම ස්තුතියි.
Thank you very much Honorable B. Harrison.
ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම මේ ආවේ විවාදයේදී ඉතාමත්ම සතුටු වෙනවා සරත් අමුණුගමන මැතිතුමා තාමත්ම හොඳ පැහැදිලි කිරීමක් කළා. මොකද ඒ පැහැදිලි කිරීම තුළින් අපේ ඉලක්කය කොතනද යා යුත්තේ කියන ඒ සඳහා තමයි මුදල් ලැබතුමා මේ අයවැය සකස් කරලා තියෙන්නේ. මගේ හිතමිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමා එතුමා හිටියානම් හොඳයි සභාවේ. මම දන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ අයවැයේ මොනවත්ම හොඳ දෙයක් දැකලා නැහැ. ඒ කියන්නේ සියඹලා ගෙනල්ලම නැහැ වගේ තමයි කතා කරේ එතුමා. පොඩක් ඉන්නකො අහගන්නකො මම බාධා කරුවේ නැහැ කාටවත් පොඩක් අහගෙන ඉන්න.
සියඹලා නැහැ අට.
හරි. දැන් විශේෂයෙන්ම මම තමුන්නාසිරත් කියන්නම්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. මේ අයවැය ප්‍රධාන ඉලක්කය අතරදී අධ්‍යාපනයේ සෞඛ්‍ය කුෂිකර්ම ඒ වගේම වාරි මාර්ග සඳහාත් මුල් තැන දීලා තියෙනවා. මොකද ඒ වෙනුවෙන් වෙන් කරපු මුදල් හදල් වල සමහර තැන් වල අඩුපාඩු පොඩි පොඩි ඒවා තියෙනවා නැත්නම් නැහැ. හැබැයි ඉලක්කය වෙලා තියෙන්නේ මේක. මේ තුලින් තමයි අපි රට ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන පදනමේ ඉඳගෙන තමයි මේ අයවැය හදලා තියෙන්නේ. දැන් මම තමුන්නාන්සේට මතක් කරන්න ඕන විශේෂයෙන්ම කුෂිකාර්මික ශාස්ත්‍රයේ වෙනුවෙන් ඉතා විශාල කැපකිරීමක් මුදල් ඇමතිවරයා කරලා තියෙනවා. එකක් තමයි ගොවි නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපිට මේ වැඩපිළිවෙලේ විශේෂයෙන්ම මං ගරු කාරක සභා සභාපතිතුමනි උක්කර්මාන්තය වෙනුවෙන් රටේ සීනි නිෂ්පාදනයෙන් අපිට දැනට රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 108යි. හැබැයි 192ක් අපි පිටරටින් ආනයනය කරනවා. එහෙනම් වේගෙන් මේ සඳහා විශාල වශයෙන් රටේ මුදල් ලැබී යනකොට ඒ සඳහා සාහන ලබා දීලා තියෙනවා. එක පැත්තකින් උක්කර්මාන්තයේ ඉදලා තියෙන ගොවීන්ට මෙට්‍රික් ටොන් 6කට ගෙවන මුදල රුපියල් 4500 ඉඳලා 5000 දක්වා වැඩි කරලා තියෙනවා ගොවීන් ඒ පැත්තෙන් ශක්තිමත් කරන්න. ඒ වගේම අපිට දැනට තියෙන උක්කර්මාන්ත ශාලා සෙවනගල පැලවත්ත හිඟුරාණට අමතරව මේ අයවැයේදී යෝජනා කරලා තියෙනවා මොනරාගල මඩකලපුව කිලිනොච්චිය අම්පාර යන ඒ ප්‍රදේශවල ඉතාමත්ම උසස් අන්දමින් මේ වගාව කිරීමට හැකියාව තියෙන නිසා නව කර්මාන්තශාලා 4ක් සඳහා මේ අයවැයේ අවධානය යොමු වීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා. ඒත් එක්කම ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් අපිට දැනට දේශීය කිරි අවශ්‍යතාවෙන් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙලා තියෙන 140ක් 45ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි වාර්ෂිකව මිලියන 40,000ක් විතර වියදම් කරනවා රටේ කිරි අවශ්‍යතාවය සපුරාලීමට. එනිසා රජය මගින් විශේෂයෙන්ම අයවැය මගින් අලුතෙන් කිරිගවයන් 15,000ක් රටට ආනයනය කිරීමට දැනටමත් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අවධානය යොමු කරලා ඒ සඳහා අවශ්‍ය මුදල් මේ අයවැය තුලින් වෙන් කරලා තියෙනවා කියන එකත් මම තබුනාසයට මතක් කරන්න කැමතියි. ඒ තුලින් අපිට පුළුවන් එක පැත්තකින් දේශීය වශයෙන් ගොවියට හොඳ ආදායමක් ලබා දෙනවා වගේම අපේ රටෙන් ඇදී යන විදේශීය විනිමය රට තුල ඉතුරු කර ගැනීමටත් විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මම තමුන්නාන්සේට මතක් කරන්න කැමති අතිගරු ජනාධිපතිතුමාගේ රජරට නවෝදයේ වැඩසටහන යටතේ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකරන්න විශාල පියවරක් කරන් තියෙනවා. අපිට පුළුවන්කම ලැබුණා ඊයේ ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කරන්න. අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල ගොවි පොළවල් 4ක් දියුණු කරන්න, කන්ද කඩුව, ත්‍රිකෝණ මඩුව, වැලි කන්ද, ඒ වගේම පොළොන්නරුව ගොවි පොළ, ඒ ගොවි පොළවල් 4ේ කිරි ගවයන් 6,000ක ප්‍රමාණයක් ඇති කරලා ඒ තුලින් ඒ දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජරට නවෝදයේ වැඩසටහන යටතේ ඔයාමඩුව සහ පරසංගස්සව ඒ ව්‍යාපෘති දෙක තුලින් තවත් කිරි ගවීන් 3,000ක් ඒ ප්‍රදේශවල ඇති කරලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙල තුලින් අපේ ඉලක්කය 2020 වෙනකොට රටේ කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තමයි මේ රජයේ බලාපොරොත්තුව කියන එක මම තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. ඒ තුලින් කිරි කර්මාන්තයේ වෙනුවෙන් වැදගත් පියවරක් ආරම්භ තියෙනවායි කියන එකත් මම තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අතිගරු කාරක සභා සභාපතිතුමනි, රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවය වැඩිපුරම සපයා ගන්න තියෙන කුකුල් කර්මාන්තේ කුකුල් මස් ආශ්‍රිතව මේ රටේ පාරිභෝගිකයන්. ඒ සඳහා එක පැත්තකින් කුකුල් කර්මාන්තේ සඳහා අවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය වශයෙන් ඒක ප්‍රධානතම අමුද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන බඩේරුගු නිෂ්පාදක. දැනට රට තුළ නිෂ්පාදනයෙන් මෙට්‍රික් ටොන් 102ක්කට ආසන්න ප්‍රමාණයක්. තවත් 102ක් විතර හැමදාම හැම වර්ෂයකම පිටරටින් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ දේශීය බඩේරුගු ගොවීන්ට සහන ලබා දෙන්නත් මේ අයවැයෙන් ප්‍රමුඛස්ථානයක් ලබා දීලා තියෙනවා කියන එකත් මම තමුන්නාසිරට මතක් කරනවා. ඒ තුලින් අපිට පුළුවන් වෙනවා එක පැත්තකින් දේශීය ගොවියව ශක්තිමත් කරනවා වගේම විදේශ රටවලට ආනයනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට ශාල ප්‍රාග්ධනයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ අයවැයේදී ප්‍රමුඛස්ථානයක් ආරම්භ තියෙනවා කියන එකත් මතක් කරන්න. මං අහගෙන අනුර කුමාර දිසානායක අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කියනවා, මම ඒකයි දැක්කේ එතුමා මේකේ අඩුම තරමේ හොඳ දේවල් එකක් දෙකක් කිව්වා නම් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. අයවැය විවාදයේදී අඩු ගානේ අඩුපාඩුකම් තියෙනවා, වැරදි තියෙනවා, ඒව පෙන්නලා දුනොත් අපිට පුළුවන් ඒව සමහරට නිවැරදි කරගන්න. එතුමා සඳහන් කරුවේ මුදල් අමාත්‍යාංශයේ කිසිම කෙනෙක් මේ මහ පොළොවේ පය ගහලා නැහැ වගේ තමයි කතා කරන්නේ. ඒ වගේ මේ රටේ ජීවත් වෙච්ච නොවිච්ච පිරිසක් තමයි මේ අයවැය හදලා තියෙන්නේ කියන එක තමයි එතුමාගේ කතාවේ තේමාව වුණේ. මොකද එතුමන්ලා තමයි දන්න විශාරදයෝ. මම දන්නේ ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් නම් අපි යෝජනා කරනවා අඩු ගානේ මේ හම්බන්තොට වරාය අරන් ඉවරලා කරලා පෙන්නන්නකෝ. ණය ගන්නවටත් විරුද්ධයි, වියදම් කරනවටත් විරුද්ධයි, සහන දෙනවටත් විරුද්ධයි, සහන කපනවටත් විරුද්ධයි. මං අහන්නේ කොයි එකටද කැමති? මගේ මිත්‍ර අපේ බොහොම බඳුළු ආර්ථික විද්‍යා විශේෂඥ බඳුළු ගුණවර්ධන මැතිතුමා ඉන්නවා. ඉතින් මං අහන්නේ තමුන්නාසලා යව හැදුවත් මොනවද කරන්නේ? ඉතින් එතුමන්ලා අවුරුදු දෙකක් ආණ්ඩුවේ හිටියන්නේ පහුගිය කාලේ කරපු සංවර්ධන යෝජනා ක්‍රම මේ හොඳ දෙයක් කියන්නේ. ඉතින් එහෙම බෑ. මේ රටට ජනතා විමුක්ති පෙරමුණ කියන හැටියට මේ ආණ්ඩුවේ ඉන්න කවුරුත් මේ රටට ආදරයක් නැහැ. අපි ඔක්කොම මේක කාබාසිනා කරන්නම තමයි හිතාගෙන ඉන්නේ. එහෙම පිරිසක්. එතුමන්ලා කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණෙන් අර මුදල් අමාත්‍යංශයේ කවුරුවත්ම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. එහෙම අයවැයක් හදලා විදිහට තමයි එතුමා කතා කරන්නේ. ඉතින් අපිත් මේ රටට ආදරෙයි. අපිත් මේ රටේ ජනතාවගෙන් මහජන ඡන්දෙන් ආපු පිරිසක්. මන් දන්නේ නැහැ මෙච්චර අර්ථවත් දේශන පැවැත්වුවා නම් JVP එක පස් දෙනාට අඩුුනේ කියන එක මම නම් දන්නේ නැහැ. ඉතින් මෙහෙ ඒක නිසා ගරු කාරක සභාව සභාපතිතුමනි මන් තමුන්නාසර කියන්න කැමති අධ්‍යාපනයේ නගා සිටුවීමට මිලියන රුපියල් මිලියන 279000ක් වෙන් කරලා තිනවා මේ අයවැය. මේ අයවැයේදී විශේෂයෙන්ම අපි හොඳ පියවරක් ඇටියට මම දකිනවා සමහර දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වුණාම එහෙමම නවතිනවා. එයාට වෙන විකල්පයක් නැහැ. එක්කෝ ත්‍රී වීල් එකක් ගන්නවා නැත්නම් කොහේ හරි හන්දියකට යනවා මෙතන මේක තමයි රස්සාව බවට පත් කරගන්න. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණක් දෙකක් මැදිව අද දසදහස් ගාණක් ඒගොල්ලන්ගේ ජීවිත අනාථ වෙලා තියෙනවා. එතනින් එහාට යන ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලන්ගේ සියලු බලාපොරොත්තු සුන් වෙනකොට මේ අයවැය තුලින් විශේෂයෙන්ම 13 වෙනි වසර සඳහා ඉගෙනීම අනිවාර්ය කරලා ඒ අය සුදුසු රැකියාවකට පෙළඹවීමට වැඩසටහනක් ආරම්භ කරපු එක අපි කාටත් සතුටු වෙන්න පුළුවන්. අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. දැන් එතුමා කිව්වා පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ගරු කාරක සභා සභාපති උනේ මේ රටේ ඇති හැකියාවේ දරුවෝ දසදහස් ගාණක් පිට රටට යනවා. හැබැයි ඒගොල්ලෝ ගිහිල්ලා විදේශීය රටවල තියෙන විශ්වවිද්‍යාලවලට ඒ කියන ගාණ ගෙවලා ඉගෙන ගන්න. හැබැයි අද මොකද්ද ගම්බද අහිංසක දරුවන්ට මොකද්ද වෙලා තියෙන්නේ? සාමාන්‍ය ලකුණක් දෙකක් අඩුව තිබිලා ඒ අයගේ සම්පූර්ණම ජීවිත අනාථ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේකට වෙන වැඩපිළිවෙලක් යෝජනා කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද ඒ දරුවන් වෙනුවෙන් කරන්නේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ආණ්ඩුවේ හැටියට මේ අයවැය වෙනදට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඒ වගේම එක්සත් ජාතික පක්ෂේ මේ ආණ්ඩුවට සහයෝගය දුන්න අනුත් පක්ෂත් එක්ක එකතු වෙලා ඒ සියලු දෙනාගේම අදහස් වලට අහුන්කාන් දීලා හදපු අයවැය. ඉතින් ඒ අයවැයේදී යෝජනා ගණනාවක් ඇවිල්ලා ඒ සංශෝධන අනුව තමයි මේ අය ඉදිරිපත් කරලා තියෙන්නේ. මම කියන්නේ මේකේ 100%ක්ම හරි දශමෙටම හරි කියලා. අඩුපාඩුකම් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න පුළුවන්. අපි එව්වට ඇහුම්කන් දෙට ලෑස්ති. ඉතින් එහෙම ඒක නිසා විශේෂයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් ගරු කාරක සභා සභාපතිතුමනි මේ වැඩසටහන වෙන් කරන. උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් එකක් දෙනවා කිව්වහම මේ අය කියනවා ඒක 12 පන්තියෙන් දුන්නාම මේක ඡන්ද පොරොන්දුවක් කියලා. මේක දෙන්න තිබේ 7 පන්තියෙන්. එහෙනම් මේක දෙන්න ඕන කියන එක පිළිගන්නවා. හැබැයි තියෙන ප්‍රතිපාදනත් එක්ක අපි මේ වැඩේට යන්න ඕනේ. අවශ්‍යතාවයේ උපරිමයේ තියෙනවනේ අපිට පුළුවන්කමක් තියෙනවනම් ඊළඟ අවුරුද්ද වෙනකොට මේ සැරේ 12 අවසාන වසරට දීලා උසස් පෙළ පන්තියට දීලා ඊළඟ සැරේ මුදල් ප්‍රතිපාදන අනුව මේ වැඩ පිළිවෙල ක්‍රමවත් විදියට යනවනම් සාමාන්‍ය පෙළ විභාගයටත් අපිට ලබා දෙන්න පුළුවන්. එහෙම නැතුව බලාපොරොත්තුවක් ඇතුවනේ මේක අධිරෙන් අධිර එන්න ඕනේ. අපි නවීන ලෝකෙත් එක්ක එකට අත්වල් බැඳගෙන ඉස්සරහට යා යුතුව තියෙනවා. නැත්නම් හැමදාම ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ මේ තියෙන එකම මේ අධ්‍යයනය කරලා අපේ තියෙන මෙහෙට ආවේනික විෂය පද්ධතියම රැඳිලා ඉඳලා ලෝකෙත් එක්ක අපේ දරුවන්ට තරං කරන්න බැරි වෙනවා. එහෙනම් නවීන තාක්ෂණයත් එක්ක අපි යා යුතුව තියෙනවා ගරු කාරක සභා සභාපතිතුමනි. එහෙනම් එවැනි අවස්ථා ඉලක්ක කරගෙන තමයි විශේෂයෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මම තමුන්නාසර තවත් කියන්නම් කොළඹින් බැහැරව පාසල් දහසකට අලුතෙන් ක්‍රීඩා පිට්ටනිය හදන්න. මම තමුන්නාසර කියනවා අපි කවුරු ආණ්ඩු කරත් පහුගිය කාලවල සමහර ගම්බද ප්‍රදේශවල සමහර ඒ දරුවන්ට හරියට තමන්ගේ ක්‍රීඩා කුසලතාවෙන් දක්ෂතාවෙන් හෙළිනම්වන්න ක්‍රීඩා පිට්ටනියක් නැති තැන් තියෙනවා. ඒ වගේම පාසල් වල මූලික අඩුපාඩුකම් රාශියක් තිබිලා තියෙනවා. ඒ සඳහාත් මේ අයවැයේදී යම් කිසි වැඩ කාර්යයක් කරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සේට මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරුකාරක සභා සභාපතිතුමනි, අද දන්නවා උසස් පෙළ උසස් උපාධි අධ්‍යාපනය සඳහා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දැනට දරුවන් 26,000ක් විතරයි ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්නේ. එහෙනම් මේක වසරින් වසර අපි වැඩි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 2020 වෙනකොට මේ ප්‍රමාණය.
Honorable Minister, you have 2 minutes more. නඩි දෙකක් තියෙනවා.
මේ දරුවන්ගේ සංඛ්‍යාව 50,000 දක්වා වැඩි කිරීමට මේ අයවැයෙන් වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. අපේ ඉලක්කය මේ රටේ දැනුගත් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වීමේ හැකියාව වැඩි කර දීමට. ඒ වගේම ගරුකාරක සභා සමාපත්තුමනි, අපි රුහුණු විශ්වවිද්‍යාලේ දැනට වෛද්‍ය විද්‍යාව හදාරීමට 160 දෙනයි බඳවාගන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය තුලින් ඒ සංඛ්‍යාව 300 දක්වා වැඩි කරන්න. ඒ වගේම රාජ්‍ය නොවන ආයතන මගින් උපාධි ප්‍රධාන වැඩසටහන් කීපයක් සකස් කරලා තියෙනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරුකාරක සභා සභාපතිතුමනි, තරුණ තරුණියන් දහසකට පෞද්ගලික අංශයේ රැකියාව සඳහා ඒ යාමේ වැඩසටහන්වලදී ඒ වගේම පුහුණු වීම වැඩ කටයුතුවලදී මාසකට රුපියල් 10,000ක දීමනාවක් දීලා ඒ කටයුත්තත් අපි මේ අයවැය තුලින් එයව ඉස්සරහට ගන්න රැකියා අවස්ථාවන් විරල කරන්න ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය වෙලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න. ඒ වගේම ගරුකාරක සභා සභාපතිතුමනි, මට තියෙන කාල වේලාව අනුව මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අයවැයේදී ප්‍රමුඛස්ත්‍යක් දීපු කාරණයක් හැටියට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශාල වෙනසකට මේ අයවැය තුලින් වගේම රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. එකක් තමයි බෝ නොවන රෝගවලින් දිනකට අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන බෝනවර රෝගවලින් විශාල පිරිසක් මියෑම අපි කාටත් කනගාටු විය යුතු කාරණයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට එක පැත්තකින් බෙහෙත් වර්ග 48ක මිල අයවැයට පෙර අඩු කෙරුවා. මම දන්නවා ඒ සහනය දැනටමත් රටේ ජනතාවට ලැබෙනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාංශයට මතක් කරනවා. ඒ වගේම අපි සතුටු වෙන එක පැත්තකින් අවුරුදු ගණනාවක් තිස්සේ අපේ වගේ ප්‍රදේශවල වකුගඩු රෝගයෙන් දහස් ගාණක් මිය ගියා. ඒ වෙනුවෙන් අපිට පුළුවන්කම ලැබුණා ඒ හැම රෝගියෙකුටම රුපියල් 3,000ක දීමනාවක් දෙන්න. ඒ දීමනාව වැඩි
කරලා
ඉදිරි අයටත් වැඩි කරලා දෙන්න මේ අය වැයනුත් වෙන් කරලා මුදලක් වෙන් කරලා තියෙනවායි කියන එක මම ඔබතුමාට මතක් කරමු. ඒ නිසා මම විශේෂයෙන් මේ අයවැය ව්‍යාදයේදී විශේෂයෙන්ම අයවැය සැකසීමේදී මම දන්නවා රජයේ හැම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරලා මේ සියලු දෙනාට සහනයක් ලැබෙන වැඩසටහන් අනුව මේ අයවැය සම්පාදනය කරලා තියෙනවායි කියන එකත් මම තමුන්නාසයට මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුති කරමින් මම
නවතිනවා.
ගරු සභාපතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පවතින වර්තමාන රජයේ 2017 අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සිදු වෙනකොට බොහෝ බලාපොරොත්තු ඇති කළා. බොහෝ බලාපොරොත්තු වෙනුවෙන් සභාවේ අත්පොළ සන්නාද නැගුණා. සීනි මෝල හොඟක් විසි කළා. නමුත් දැන් ඒ සීනි මෝල හරියාකාර තේරුම් කර ගනිමින් රට තේරුම් අරන් තිබෙනවා. මේ අයවැයත් 2016 වාගේම රට නොමග යවන අයවැයක් කියලා. මම පළවෙනියෙන් දරු කතා නියෝජ කතානායකතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 148 වැනි වගන්තයේ 1949 මුදල් පනත පිළිබඳව යම් කාරණයක් මතක් කරන්නට කැමති. පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ලැබිලා තිබෙන මේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය පවරනවා යම් යම් ආයතනවලට නීති මගින්. අපි මධ්‍යම බැංකුවට පවරන ලද Payment and Settlement Systems Act 28 of 2005. I would like to quote Article 4 of it, National Payment System. The central bank shall be the authority responsible for the preparation of a plan for a national payment system. The central bank shall also be charged with the responsibility of providing guidance and leadership for the establishment of development of payment, clearing, settlement systems in Sri Lanka. The central bank shall facilitate the interactions of clearing, B, development of new methods and technologies for payments of domestic and foreign currencies, C, cooperation among all participants, etc. Now this is being violated openly. His Excellency President Mahinda Rajapaksa tabled the relevant documents. What the Finance Ministry is requesting to bring it under the Finance Ministry. Central Bank, we understand, is opposed to this principle. Obviously, Parliament has not given such powers to the Finance Ministry. And it will be taken over to the Finance Ministry and handed over to a private company, which is totally violation of our parliamentary powers and the Constitution, and also the powers of the central bank and the logic of running a central bank. What is the use of running a central bank if all the pieces and departments are handed over to private companies? Who will take the responsibility finally? Now we know the perpetual treasuries, the biggest fraud of the which happened under the central bank, where the governor had to go, where the governor is today charged. The parliamentary committee has established very clearly that this is a fraud. And we of the joint opposition demand that all those assets be frozen immediately, and the license of perpetual treasuries be cancelled, and legal action be taken to all those who are participants of this 1.5 billion initial fraud that has been perpetuated on the country and the monetary system. Then, මේ ගන්න යන මේ ඇමතිතුමාලා කතා කරලා අපුඩි ගහලා තියෙන දේ මොකද්ද? මධ්‍යම බැංකුවේ බලය. මගේ මිත්‍ර ආශ්‍රසිල ඇමතිතුමා ඉන්නවා. මධ්‍යම බැංකුවේ බලය. පාර්ලිමේන්තුවේ බලයක් ලබා දීලා තියෙන මධ්‍යම බැංකුවට ඒක ගිනියන්න හදන මුදල් අමාත්‍යංශයට. මුදල් අමාත්‍යංශයේ ඇමතිවරු වෙනවා යනවා දේශපාලන නායකත්වයක්. මධ්‍යම බැංකුව කියන්නේ දේශපාලන නායකත්වයක් නෙමෙයි. යහපාලනය මේකනම් යහපාලන යකාගේ පාලනයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මේකනම් දැන් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. හැම ව්‍යාපාරික ශේෂ්ත්‍රයක්ම මේක ගැන විරුද්ධත්වේ පළ කරලා තියෙනවා. මේ රටේ බුද්ධිමතුන්ගේ ගරු ආචාර්ය හමුණුගම මැතිතුමා කතා කළා. අනරබල හමුණුගම quoted from Mr. Dr. W.A. Vijayawadana, former deputy governor. Here I will like to table what he has said. He has warned that this should not be given in any form outside the central bank. So is Dr. Amunugama going to agree with us or agree with Dr. Vijayawadana? Just quoting something else of Dr. Vijayawadana's on GDP is not going to help this type of violation, which is going to end in a further chaotic situation of our monetary management. ඉතින් ගරු කථානායක සභාපතිතුමනි මෙය ආපසු හැරවීම සඳහා මුළු පාර්ලිමේන්තුවම අවදි විය යුතුයි කියන එක අපි කියනවා. ඒ වගේම මේ යන විදියට අපේ වන්දුල ගුණවත් මැතිතුමා කලින් සඳහන් කරා වගේ මුදල් අත්සු ගහන එකත් පුද්ගලික කම්පැනි වලට දීලා බැංකුව පුද්ගලික සමාගමකට බාර දුන්නොත් ඔබේ කාලේ අපි පුදුම වෙන්නේ නැහැ මේ ඇතිවී තිබෙන අර්බුදයට මූණ දෙන්න බෑ. මේකයි ප්‍රශ්නේ ආණ්ඩුවට. ආණ්ඩුවේ මේ ඇතිවී තිබෙන ආර්ථික මූල්‍ය අර්බුදලට පැහැදිලි අර්බුදයට පැහැදිලි විසඳුමක් නෑ. You all have accepted all the terms dictated by the IMF. ඒ ගැන කිසි සැකයක් නෑ. අදත් බලන් ඉන්නේ IMF එකේ මොකක්ද අපිට අද ලැබෙන්නේ කියලයි වොෂින්ටන් වලින් මොනව ලැබෙයිද කියලා බලාගෙන ඉන්නවා. ඊළඟ කොටස the next tranche, what are the conditions? The ek issuewak nathuwa thamai budget ekak ayawayak idiripat karanne. Danata labunu kondesi ha panawana lada barapatala karanawal, I would like to quote a few. The agreement with the IMF came in form of an extended fund facility of the US$1.5 billion. 185% of Sri Lanka's quota. Spread over 3 years. The EFF is built on 6 pillars. One, lowering the budget deficit. Two, higher governmental revenues. Three, stronger public financial management. Four, state enterprises reform. Five, monetary policy reform. Six, supporting higher trade and investment. Then, ita pahadiliwa peno me kondesi tamai me ayavalekni tiyen. Rajya ayatana departamentu pudgalika karane karama. Vikuna damima. E vikuna damimen balaporottu wenawa yam kisi pratisanskaranayakin udaw wei kiyala me arbudiyata. Rajaye aadahayama wedi karaganima. රජයේ ආදායම වැඩි කර ගැනීම ඉතා පැහැදිලිව මේ අයවැය ලේඛනයේ රජයේ ආදායම වැඩි කරලා තිබෙන්නේ පළල් වූ ජනතාවගෙන් බදු 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 ඒ බදු වක්‍ර බදු හැටියට එකතු වෙන ජාලාවේ ජීවන වියදමට තමන්ගේ අතේ තියෙන වියදම් කරන මුදල අඩු වීමට සමස්ත ජනතාවගේ අතිමහත් බහුතරය ගොදුරු වෙනවා එවැනි දෙයක් බොහෝ විට බලාපොරොත්තු වෙච්චි ආදායම් ඉලක්කයට අපේ රට ගෙනෙන්නේ නැහැ. එය ගිය අවුරුද්දේ සිදු වුණේ නැහැ. බලාපොරොත්තු වෙච්ච ආදායම් ඉලක්කමට ආවේ නැහැ. මේ අවුරුද්දේ පැමිණෙන්නට බැරි වෙන බව 2017 දැනටමත් මේ පිළිබඳ විශේෂඥයන් විසින් ප්‍රසිද්ධ ආණ්ඩුවට අනතුරු අංගලද. ඒ කියන්නේ මේ මුදල් අරමුදේ ඉවර වෙන්නේ නැහැ. ආදායම බලාපොරොත්තු චතනට යන්න බැරි වුණාම රාජ්‍ය ආයතන විකුණීමෙන් බලාපොරොත්තු වෙන ආකාරයට රාජ්‍ය ආයතන මිලදී ගැනීමට බැරි වුණාම ඒ වගේම තමුන්නාන්සලා බලාපොරොත්තු වෙන IMF කොන්දේසිය අනුව අයවැය පරතරය වේගෙන් කපා හැරීමට සමස්තයක් වශයෙන් අමාත්‍යංශවල කපා හැරියා ආජ ජනාධිපතිතුමාට තමයි වැඩි කරේ අගමැතිතුමාට වැඩි කරන්නේ ශ්‍රේම අමාත්‍යංශකම මේ ආර්ථිකය වර්ධනය වෙනවලු වැඩියෙන් වියදම් කරනවලු සංවර්ධනය කරනවලු එන වැඩියෙන් වියදම් කරන්න එපයි
ඕඩර් ප්ලීස් හොන්ඩබල් ලීඩර් ද හවුස් හොන්ඩ ද කන්ටිනියු දිස් ස්පීච්
යු කැන් කන්ටිනියු ෆෝර් අනදර් 5 ඔර් 10 මිනිට්ස්
20 මිනිට්ස් 9 මිනිට්ස් මෝ
10 මිනිට්ස් 10 මිනිට්ස් 10 මිනිට්ස්
I will continue when conclude thank you ඒ නිසා මං කියවෙමින් ආවේ මේ නිසා ගොදුරු වී තිබෙන අරමුදෙන් ගොඩේන මගක් නිර්මාණය කරන්න රජය අසාර්ථක අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා තිබෙනවා එයි බර පොදු ජනතාවගේ කරට පටවා තිබීම පමණයි ඉතා පැහැදිලිව පේන්නේ අපි අරන් බැලුවොත් ආයෝජන පැමිණෙනවායි කියලා මුදල් ඇමතිතුමා කියනවා. මොකද පසුගිය කාල පරිච්ඡේදයේ සිද්ධ වුණේ. Sri Lanka has granted significant, I quote from Sri Lanka State of the Economy 2016 Institute of Policy Studies, Sri Lanka has granted significant tax exemptions to attract foreign direct investment, FDI, which has contributed to weakening the country's tax base and tax compliance. Both these sectors perform poorly. Exports have continued to decline as a share of GDP, hitting a new low of 14% of the GDP in 2015. In the first half of 2016, export earnings have contracted by 6%. Similarly, Sri Lanka has failed to raise the FDI beyond 1.5% of the GDP, even following the post-war economic euphoria. FDI inflows fell by 30% in 2015. That's when the UNP came. යාපාලන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ සියලු දෙනා ආයෝජන අරගෙන ලංකාවට බහිනවා කියපු රනිල්ගේ විශ්වාසය ලෝකයේ පිළිගත්තේ නැහැ. මේක තමයි අත්වත්. They have fallen by further 53% in the first half of 2016. So it is a very bleak picture.
Honorable Finance Minister will come here and say that he is expecting FDI to come, FDI to invest, FDI to buy our corporations. This will not happen. This is what we are trying to explain. You have to strengthen the public sector to perform certain committed responsibilities of our society, especially free education, health, transport, etc. Now, what are you going to do with education? Mage Mitra Kalin Katakar Mamatituma Kiwa, Boma Jayeta, Pasal Hadinama, Adi Deval, Garum Udalamati Tumage, Katawa Lapi Giavarit Vishwasakara, Sampurana Boru, Mamagwaga Kimenkina Boru Bava, Pandulagunad Matuma Parliamentary Lidaraukara, Outa Virudavapi, Yojanava, Katana Katumata, Baraduna. A Borua Borua Bavat of Pelatina or the Giatapasi. Billion Ekasia Visi Hatak Borua Tapenapu Ilakama Viadan Karaganda Berivagia. Eka Boru Ilakama. Now, Damokatati, Dankianama, Avidana, Visala Mudalak, Adiapan in Kapahar Latin, Saukin Kapahar Latin. පෞද්ගලික කරණය මේ ශ්‍රේෂ්ඨර දෙකේ සඳහා ඉඩ කඩ ඇවැයෙන් යෝජනා කරනවා මෙන්න මේ යෝජනා කරන බොරු ප්‍රතිහාරයේ එකක් මේ අපිට පෙන්නනවා මුළු ඇස්තමේන්තුව අරන් බැලුවොත් ප්‍රාථමික පාර්ථමික පාසල් 3577ක පාසුකම් වැඩි දියුණු කිරීම අමතුමා කම පිටණි ගොඩනැගිලි ඔක්කොම ලැබෙනවා මිලියන ගණන් මිලියන 10000යි 2017 ලැබෙන්නේ 6500 මේකෙන්ම තියෙනවා ලියලා අර ෆුට් නෝට් කට්ටියගේ වැඩක් මේක දීද ෆුට් නෝට් රීඩ් ද ෆුට් නෝට් of the estimates. Don't be misled by the finance minister who has misled us the last year and who's going to mislead the whole of coming 2017 into a chaotic economy of our country. No, Poddakinda. Poddakinda Anithikath man kiyawanna. Adhyapanaanse sangvardhana wedaka satahana 6700 6275 mekata thamai appu tika hewwe 2017 hambu wenne 2000 Dvitiya Pasal, Daha Dahak Sana, Sangwardhane Pahalus Dahai Million, Pratipadanavaling Labene Dedas Dahate, Had Dahai Million Garun, Neoja Katana Gitim, Meka Uturata Tekka, Uturat Revatanava, Sande Dendepa Uture Mantri Vorme, Revati Letter, Me Pasal La Sali Hambuinine, Me Adjihapani, Pasal Kia de Labene, Pasal Pansia Kata Labene. ප්‍රාථමික පාසල් අධ්‍යාපනංශයේ සංවර්ධනයෙන් ලැබෙන්නේ පාසල් 58යි පාසල් 200ටයි ව්‍යාපෘති යටතේ මිලියන 336න් ලැබෙන්නේ ඉතින් අපි යන්නේ කොහෙද කියන එක මේ අස්තමේන්තු වලින් පෙන්වන්න කරනවා මේක අවුරුදු 2017 සිට 2020 දක්වා වැඩපිළිවෙලකින් ගණන් හිලව තමයි පාර්ලිමේන්තුවට අපුඩි ගහන්න ඉදිරිපත් කරේ මේ වගේ දේවල් වලට කරු කතානායකතුමා ඉඩ දෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවට 148 වගන්ති යටතේ මුදල් බලේ වටිනාකම ඉවර වෙනවා ඒක බොහොම කනගාටුවෙන් අපි කියනවා අපි මේ ගැන පැහැදිලිව මේ පිළිබඳව කටයුතු කරන්න ඕනේ අරම්මලන සෞඛ්‍ය මේ විදියටමයි 17878යි මේ වියදම්ද ඒ ලෙසම නිකං ඇතුළත් කරපු වියදම් බවට මේ සංඛ්‍යා ලැබුණලින් වැඩි කරනවා දැන් වෙන්නේ යන්නේ මොකද රෝහල් වලින් කොටසක් පිටට
honorable member you have 5 minutes more
ඔව් මට වෙලා නැහැ ඉතින් මම ඉවර කරන්නම් පිටට දීම සඳහා පෞද්ගලිකරණය සෞඛ්‍ය සේවයේ පටන් ගන්නවා අපේ රට ලැබූ ශක්තිමත්ම ගෞරවයේ ලෝකයේ ඉදිරි නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයයි මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මේ විදියට අස්තමේන්තු වලින් අධ්‍යාපනය කපා හැරලා සෞඛ්‍ය කැපහැරලා අනිත් පැත්තෙන් අගාස්තුවලට අධ්‍යාපන ක්‍රමය සෞඛ්‍ය ක්‍රමය පරිවර්තනය කරන භයානක ගමන් මාර්ගයකට අපිව පරිවර්තනය කරනවා. ඉතින් අපිට කියනවා රක්ෂාවල් බිහි වෙනවා කියලා තරුණ පරම්පරාවෙන්. කොහෙන්ද රක්ෂාවල් බිහි වෙන්නේ? FDI එන්නේ නැත්නම් තියෙන සංස්ථාවල් ඔක්කොම විකුණන්න කතා කරනවා නම් කිසිම අලුතෙන් ආයෝජනයක් වෙන්නේ නැහැ වෙන්නේ තත්වයක් යටතේ. අපේ දහස් ගණන් අය අස්කරන්න සිද්ධ වෙනවා රක්ෂාවලින්. දැනට සංඛ්‍යාලේඛන කියන පරිදි ලක්ෂයක් මේ ලේඛනගත සංස්ථාවලින් අස්කරනවා. අස්කරනකොට කොහෙද අලුතෙන් රක්ෂා බිහි වෙන්නේ? අපේ වතුකරේ. දැනටමත් වතුකරේ යෝජනාවට Planters come forward to protest against the budget proposal on RPC land. Making siddha wenne ketiyen mage welawa nathi nisa kiyenawa kisima wattaka aluthen samvardhana ayojanayak karanne me samagam. Mokada e gollange anagathaya den sakasahita tattweda pat karala iwarai. There will be no investment. They will not look after their states because they are under threat now. They are going to lose heavy percentage of estates. මොකද මේකෙන් වෙන්නේ? මේක කරොත් තවත් ලක්ෂයකට වැඩිය වතුකම් කරුවන්ට රක්ෂාවල් නැති වෙනවා. මම ආන වතුකම් කරු නියෝජිත ගරු මන්ත්‍රීතුමාලගේ තමුන් නාන්සේලා ඡන්දය දෙන්න යන්නේ. තමුන් නාන්සේලාගේම වතුකම් කරෝ එන අවුරුද්දේ ගෙදර යවන වැඩපිළිවෙලකටද කියලා. මේවා ගැන හරියට ගැඹුරින් කල්පනා කරන්න මේ ආයවැය ලේඛනයේට අද ඡන්දය පාවිච්චි කරනකොට දැන් චීනේ අපි දන්නවා රුපියලේ වටිනාකම බාල්දු එකලා ගියා 132යි මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුව බාර දෙනකොට අද 150ට කිට්ටු කරලා තිබෙනවා. රුපියල බාල්දු වෙනවා ජනවාරි වෙනකොට පෙබරවාරි වෙනකොට 160 පනිනවා. පිට රටින් ගේන හැම දෙයකම මිල ගණන් යනවා. මිල ගණන් යනකොට මේ මුදල් නැමැතිගේ හාල් මැස්ස ගණන් ගැන කියලා පාර්ලිමේන්තුවේ එදා රවට්ටන්න පුළුවන්. නමුත් රට රවට්ටන්න එවැනි තත්ත්වයක් එන්නේ නැහැ සභාපතිතුමනි. ජීවන වියදම වැඩි වෙනවා. ජීවන වියදම වැඩි වෙන අර්බුදයේ අනිත් පැත්තෙන් එකතු වෙනවා ගෙවල් දොරවල් කරා. ඒ නිසා 2017 අයවැය අපිට ජනිත කරන්න පුළුවන් අලුත් විශ්වාසයක් නැහැ. You all have lost the confidence of the international investment market. This is what has happened. අර බලන්න කෘෂිකර්ම අමාත්‍යංශයේ මුදල් කපලා කෘෂිකර්ම අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් ගත්තා පාර්ලිමේන්තුවට එන on the ceremonial highway මිලියන 23යි දැන් බිලියන භාගයක් වෙන්න කුලිය ගෙවලා අද වෙනකතුරු එක මේසයක්වත් ගිනිච්ච නැහැ එතන. යහපාලනය නාස්ති නැවැත්වීම. අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය අඟුරු ටෙන්ඩරේ පිළිබඳව on the call ටෙන්ඩ දේ බල ගල්ලංගුරු ගල බලාගාරයට දේගේ ඕඩර් ද සුප්‍රීම කෝට් ඕඩර් ටුඩේ ද කැබිනට් හස් ඩිස්රිගාඩඩ් ද සුප්‍රීම කෝට් ඕඩර් ඇන් යූ ඕල් ටොක් ඔෆ් ගුඩ් ගවර්නන්ස් ඔනරබල් මිනිස්ටර් ජස්ටිස් වාස් ටොකින් අබවුට් ගුඩ් ගවර්නන්ස් ඉස් දැට් ද වේ යූ රෙස්පෙක්ට් ද සුප්‍රීම කෝට් ඔෆ් දිස් කන්ට්‍රි ඇන් එක්ස්පෙක්ට් ද ඉන්ටර්නැෂනල් කොමියුනිටි ටු සේ වී ඇක්සෙප්ට් වොට් යූ ආර් සයිනින්. Whatever paper you sign will not be taken seriously by the international community. Because if you don't respect the Supreme Court, they know you will not respect a word in any other agreements you all sign. And against China, the biggest investor in Sri Lanka. Ape mudallamadithumante thibune, walankade gonage pratipattiya. Walankade gonage pratipattiya. China ta vinasakari හැසිරීමක් ඇති කරලා චීන ආයෝජන අපේ රට නැති කිරීමේ ක්‍රියාමාර්ගයකට හැසිරුණා. මෙන්න අපේ රටේ මුදල් නැමැතිගේ තත්ත්වය. ගිය අවුරුද්දෙත් එහෙමයි. අපි ගිය අවුරුද්ද ආයවැයකෙත් කිව්වා කට වහගෙන ඉන්න කියලා. ජනාධිපති ගියා, කැමැති ගියා චීනට මේ කියපු දේවල් ගිලලා නොකිය සමාව අරගත්තා.
Honorable member, please wind up.
Let me conclude. Honorable chairman, ඉතින් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් නැහැ, මුදල් ඇමතිතුමා නැහැ, නියෝජ්‍ය ඇමතිතුමා නැහැ, බැංකු ඇමතිතුමා නැහැ, අගමැතිතුමා නම් නැති වුණත් කමන්නේ. මොකද අගමැතිතුමා වෙන තැනක ඉඳන් ලංකාව පාලනය කරනවා. එහෙමයි අගමැතිතුමා හිතාගෙන ඉන්නේ. මම කියන්න ආවේ There is another saying I would like to just mention. Not only the Valankadeta Panapu Gunage Katava Aperate Karmanti Varakarnava, Sanstati Varakarnava, Govipu Tevatutika, Rabaratutika Varakarnava, Vigovitani Varakarnava, Merate Nishwadana Shestarwaling, Aludya Nadang Indend, Videsadayama Bahinava, Madaperidiking in Adahayama them Bahina Patangena Tino. Look at the Visumaduman. Visumaduman Natamunan Slami Ivang. Yeah, finally, I would like to say that.
The point of order?
Bull.
No, point of order.
Point of order, can name Samara. May Lokute Vatu,
honorable member, please find out
the Karandiana, the Aninatua, Punchi Tevataka, Levena Adamang, Satutu and Depa, Ape Tevatu, Rabaratula Adam, Bahalababa, Mevarta, Makiavana, it is Mitavada Katakaran, Matatiene, the bull in the China shop theory must stop, that practice must stop. May, if you adopt this policy, we will not go ahead. We will not be able to proceed. Please do not touch our free education. Do not touch our free health. Do not touch our EPF and ETF. You are planning to withdraw the housing loan facility given under the EPF. Kamkaruan lakshaganakata me aithihasi kirime yojanawa genala thiyenawa. Kamkaruange aithiyak EPF eka. Amati tumaya aitiyak mutne mai eka vrutiya samiti aitiwasakamak api ahanawa mata welawa nathi nisa ape rate adath hetath thibena prashnaya attangeya nattangeya athara thiyena arbudaya me rate bahutarayak ku samanya jana jeevithaya gatha karana janathawa sinhala weva muslim weva demala weva varaprasada kotasa wenuen ounta badu sahanak Amaruing Jivatana Janatavata Badu Barat Patavapu Me Mudalamati Tumage Ayavalekane Paraja at a Patkarla Ikmaning Andua Ashela Gedaravi Masanda Apieka Bada Vipakshe Kati to Karnabava Me Avastavedi Prakasa Karaming Ape Virudat.
Thank you very much. Sabay Olungi, Sabay Udanurta Padagrade, Undumupadi Manivade.